අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම. කෘෂි හා ආහාර තාක්ෂණය. පාඩම ඔබ වෙත ගෙනෙන්නට, ඉතින් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බල්ලකැටුව ශ්‍රී සුගත ද්විතීක විද්‍යාලයේ කේකේ සමරකෝන් ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, ඔන්න මම සුපුරුදු විදිහට අදත් ඔබ හම්බුට ආවා කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩමත් අරගෙන. ඉතින් අද ඔබ සමග මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පාඩමක්. දුවේ පුතේ, ඔබ අම්මත් සමග සතියන්ති පොළට යනවා ඇති නේද? ඒ වෙලාවට ඔබ දැකලා ඇති තැළුණු තක්කාලි, පලා වර්ග ආදිය. ඒ වගේ දේවල් අපිට නැවත පරිභෝජනයට ගන්න බැහැ නේද? ඒ වගේ අවස්ථාවල එළවලු පළතුරු වලට හානි වෙලා තියෙන්නේ අස්වන්න නෙලීමෙන් පසුව. මේ වගේ අස්වන් නෙලීමෙන් පසු සිදුවන හානි වලට අපි කියනවා පසුහස්වනු හානි කියලා. අද මම කතා කරන්න යන්නේ 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 4 පාඩම, කෘෂි භෝගවල පසු අස්වනු හානිය පිළිබඳව. භෝගයක් අස්වනු නෙලීමෙන් පසු එය පාරිභෝගිකයා අතට පත්වීමට පෙර එම අස්වනු වලට සිදුවන හානි පසු අස්වනු හානි ලෙස හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සාමාන්‍යයෙන් 20%, 40% අතර අගයක් වෙනවා. මෙය ඉහළ අගයක්. මෙය සතුටුදායක නොවන තත්ත්වයක් ආහාර නාස්ති වෙන නිසා. මීළඟට අපි බලමු දරුවනේ පසුවස්වනු හානිය පිළිබඳව සලකා බැලිය යුත්තේ ඇයි කියලා. ඔබට අසන්නට ලැබී ඇති දරුවනේ, එළවලු මිලදී ගැනීමේදී ගොවියාගෙන් ඒවා මිලදී ගන්නේ තරමක අඩු මිලකට. නමුත් පාරිභෝගිකයාට එළවලු විකිණීමේදී වෙළෙන්දන් වැඩි මිලක් අය කිරීම සිදු කරනවා. මෙසේ වීමට හේතුවක් ලෙස පසුවස්වනු හානිය හැඳින්විය හැකියි. ගොවියාගේ එළවලු මිලදී ගැනීමෙන් පසු අතරමැදියන් අතට පත්වන අතර එහිදී එළවලු තැනකින් තැනකට ප්‍රවාහරණය කරන නිසා එළවලු තැනින් තැනට ප්‍රවාහණය කරන නිසා තැලීම්, පොඩිවීම් වලට භාජනය වී පසුවස්වනු හානි ලෙස අපතේ යෑම සිදු වෙනවා. මේ නිසා මිලෙහි වෙනසක් ඇති වෙනවා. එසේම පසුවස්වනු හානි නිසා එළවලු පළතුරු ආදී නිෂ්පාදනවල ගුණාත්මක අගය මෙන්ම ප්‍රමාණාත්මක අගයද අඩු වෙනවා. මේ අයුරින් අස්වැන්න පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම නිසා කෘෂි නිෂ්පාදන සැකසීමට යෙද වූ භූමිය, ශ්‍රමය, පොහොර, රෝපණ ද්‍රව්‍ය ආදිය සඳහා යෙද වූ මුදල්ද අපතේ යාම සිදු වෙනවා. මෙම පසුවස්වනු හානිය කෙරෙහි බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකියි. ඒවා තමයි දරුවනේ පෙර අස්වනු සාධක සහ පසුවස්වනු සාධක. මෙහිදී පෙර අස්වනු සාධක කියන්නේ භෝග වගාවේ ආරම්භයේ සිට අස්වැන්න නෙලීමේ අවස්ථාව දක්වා අස්වැන්න කෙරෙහි බලපාන සාධකයි. නමුත් පසුවස්වනු සාධක ලෙස හඳුන්වන්නේ දරුවනේ අස්වැන්න නෙලීමේ සිට පාරිභෝගිකයා අතට පත්වීමට පෙර අවස්ථාව දක්වා අස්වනු ගමන් කිරීමේදී සිදුවන අස්වනු හානිය. නමුත් පසුවස්වනු සාධක ලෙස හඳුන්වන්නේ දරුවනේ අස්වැන්න නෙලීමේ සිට පාරිභෝගිකයා අතට පත්වීමට පෙර අවස්ථාව දක්වා අස්වනු ගමන් කිරීමේදී සිදුවන අස්වනු හානි සඳහා බලපාන සාධකවලට. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු පෙර අස්වනු සාධක පිළිබඳව. පළමුවෙන්ම දරුවනේ සිටුවීමට සුදුසු භෝගයක් තේරීමේදී එය ප්‍රදේශයට හා දේශගුණයට ගැළපෙනවද යන්න සලකා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස කීවොත් ලීක්ස්, කැරට් වගේ භෝග රත්නපුර වැනි තරමක් උෂ්ණත්වය වැඩි පළාතක වගා කළොත් එයින් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේ භෝග වගා කිරීමට සුදුසු වන්නේ තරමක ශීත දේශගුණයක් සහිත ප්‍රදේශ. මේ නිසා පසුවස්වනු හානි අඩු කිරීමට නම් සුදුසු භෝග වර්ගය තෝරාගත යුතුයි. එසේම තෝරා ගන්නා රෝපණ ද්‍රව්‍ය ගුණාත්මක මෙන්ම නිරෝගී රෝපණ ද්‍රව්‍ය විය යුතුයි. නිරෝගී නොවන රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීමෙන් අස්වනුද රෝගී ලක්ෂණ පෙන්වීම නිසා අස්වනු හානි සිදුවිය හැකි. එසේම ජල සම්පාදනයේද භෝග අස්වනු වල ගුණාත්මක බවට බලපානවා. උදාහරණයක් විදිහට වර්ෂාව වැඩිවීම නිසා කොළ එළවලු නරක් වීමත් පහසුවෙන් කැඩෙන සුළු වීමත් සිදු වෙනවා. දොඩම් වලට ජල සම්පාදනය නොකළහොත් නැත්නම් ජලයේ හිඟ වුවහොත් දොඩම් විෂ අඩුවීම හා පොත්ත ඝනකම් වීම සිදු වෙනවා. ඒ වගේම තමයි දරුවනේ පසුවස්සුණු හානි අඩු කරන්න නම් භෝග වගාවේදී නියමිත ප්‍රමාණයට පොහොර යෙදීම සිදු කරන්න ඕනි. නැත්නම් අස්වනු නෙලීමෙන් පසු යම් කාල සීමාවක් තබා ගැනීමට අපහසු වෙනවා. උදාහරණයක් විදිහට කැල්සියම් අසමතුලිතතාව නිසා තක්කාලි ගෙඩිවල අග කුණුවීම සිදු වෙනවා. මේ නිසා තක්කාලිවල කල් තබා ගැනීමේ හැකියාව සහ වෙළඳ පොළගේ අඩුවීම සිදු වෙනවා. එසේම පලිබෝධහානි නිසාද අස්වනුවල වෙළඳ පොළගේ අඩු වෙනවා. උදාහරණයක් ලෙස පලිබෝධිකයින් විසින් කා සිදුරු කරන ලද බෝංචි අස්වනු සඳහන් කරන්න පුළුවන්. දරුවනේ, ඔබ දැකලා ඇති අක්‍රමවත් හැඩයින් යුතු කැරට්. අක්‍රමවත් හැඩය කිව්වම කැරට් වල අක්‍රමවත් බෙදීම් තිබෙනවා. මේ වගේ කැරට් වලට පාරිභෝගිකයින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙසේ අක්‍රමවත් හැඩයින් යුතු අස්වනු ඇතිවන්නේ පසක ගල් බොරළු අධික වීම නිසා. මේ නිසා පසුවස්සුණු හානි අවම කිරීමට නම් භෝග වගාවට ගැළපෙන පසක් තෝරාගෙන හොඳින් බිම සැකසීම කර භෝග සංස්ථාපනය කළ යුතුය. පසුවස්සුණු හානි අඩු කිරීමට නම් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳවද සැලකිලිමත් වෙන්න ඕනි. රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම මගින් සෞඛ්‍යමත් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එසේම භෝග වගාවේදී බලපාන කාලගුණික සාධකද පෙර අස්වනු සාධක ලෙස සරකනවා. දරුවනේ, ඔබ දැනටමත් දන්නවා නේද භෝග වගාවට බලපාන කාලගුණික සාධක මොනවද කියලා? ඒවා තමයි දුවේ පුතේ වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ සහ සාපේක්ෂ ආර්ද්‍රතාව. මෙම කාලගුණික සාධක අතරින් උෂ්ණත්වය ගැන කතා කළොත් දරුවනේ භෝගවල ඵල මේරීමට මෙන්ම අස්වැන්නේ ගුණාත්මක භාවයටද උෂ්ණත්වය බලපානවා. උදාහරණයක් විදිහට පැපොල් සෙල්සියස් අංශක 28 35 අතර උෂ්ණත්ව තත්ත්වය යටතේ වගා කිරීමෙන් රසය වැඩි ඵල ලබා ගන්න පුළුවන්. මීළඟට අපි ආලෝකය ගැන කතා කරමු. ආලෝකය අස්වනුවල රසය හා පැහැයට බලපානවා. උදාහරණයක් විදිහට විලාඩ් අඹවල ආවේනික පැහැයට හා රසයට හොඳින් ලැබෙන සූර්යාලෝකය වැදගත් වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි කියන්නේ දරුවනේ පරිසරයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. එවිට භෝග ඉක්මනින් රෝගවලට ගොදුරු වෙනවා. ඒ වගේ රස අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අඩු සාපේක්ෂ ආර්ද්‍රතා තත්ත්වය යටතේ වැල්දොඩම් ආදී ඵල හැකිලීම සිදු වෙනවා. එවිට වෙළඳ පොළාගේ අඩු වෙනවා. එසේම සුළඟ මගින් පරාගණයට බාධා වීම නිසා අස්වැන්න අඩු වෙනවා. ඒ වගේම සුළඟට බෝගොල අතුකඩා වැටීම හා නොමේරු ඵල වැටීමද සිදු වෙනවා. භෝගවල පසුවස්සුණු හානි අඩු කිරීමට නම් කප්පාදුව පලාවරණ යෙදීම වැනි භෝග නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කළ යුතුය. එවිට අස්වනු හානි අවම කරගන්න පුළුවන්. අපි මේ වෙනතෙක් කතා කළා දරුවනේ පසුවස්සුණු අපි මේ වනතෙක් කතා කළා දරුවනේ පසුවස්සුණු හානිය අඩු කරන්න පාලනය කළ යුතු පෙර අස්වනු සාධක පිළිබඳව. මීළඟට සාකච්ඡා කරමු පසුවස්සුණු හානි සඳහා බලපාන පසුවස්සුණු සාධක පිළිබඳව. භෝගයක් අස්වනු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා විවිධ පියවරයන් අනුගමනය කරනවා. එම පියවර තමයි දුවේ පුතුයි එම පියවර තමයි දුවේ පුතේ අස්වනු නිලීම, අස්වනු සැකසීම, අස්වනු ඇසිරීම, අස්වනු ප්‍රවාහණය, අස්වනු ගබඩා කිරීම හා අස්වනු අලෙවි කිරීම. මා දැන් සඳහන් කළ පියවරයන් තුළ අස්වනු හානියට බලපාන සාධක පසු අස්වනු සාධක ලෙස හඳුන්වනවා. මෙම පසු අස්වනු සාධක බාහිර හා අභ්‍යන්තර ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි. මේ ඇතුළින් අභ්‍යන්තර සාධක ලෙස ශ්වසනය, උත්සේදනය වැනි කායික ක්‍රියාවලි නිසා සිදුවන හානිත්, බාහිර සාධක ලෙස හා අස්වනු අයහපත් පරිහරණ විදි සලකන්න පුළුවන්. දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු පසු අස්වනු හානි සිදුවිය හැකි අවස්ථා සවිස්තරාත්මකව. අපි මුලින්ම අස්වනු නෙලීමේදී සිදුවිය හැකි අස්වනු හානි පිළිබඳව කතා කරමු. මෙහිදී භෝග අස්වනු නෙලීමේදී නියමිත පරිණත අවස්ථාවේදී, එනම් නියමිත වර්ණය, සුවඳ, ප්‍රමාණය ආදී සලකා බලා අස්වනු නෙලීම සිදු කරන්න ඕනි. එසේම පරිණත අවධියට පසු අස්වැන්න නෙලීම හේතුවෙන් බණ්ඩක් කවැනි භෝගවල තන්තුමය ස්වභාවය වැඩිවීම, ධාන්‍ය අස්වනු හැලී යාම ආදිය සිදුවිය හැකි. එසේම අධික හිරු රස ඇති විට අස්වනු නෙලීමේදී අස්වනු මැලවීම හා වර්ෂාව ඇති විට අස්වනු නෙලීමේදී ඒවා පහසුවෙන් රෝගවලට පාත්‍ර වීම නිසා ගස්වනු ගබඩා කාලය අඩුවීම සිදුවෙනවා. එසේම අස්වනු බිමට කැඩීම හෝ නියමිත උපකරණ භාවිතා නොකර අස්වනු නෙලීමෙන් තැලීම්, පොඩිවීම්, සීරීම් සිදුවන නිසා පසු අස්වනු හානි ප්‍රමාණය වැඩි විය හැකියි. එසේම අඹවල කිරි ගෙඩිවල තැවරීමෙන් පිලිස්සුම් ඇති වෙනවා. එවිට ශුද්‍ර ජීවී ආසාදනවලට ඉතා පහසුවෙන් ලක් වී ඉක්මනින් අඹ නරක් වෙනවා. තවත් දෙයක් තමයි දරුවනේ, අස්වැන්න නෙලලා අවසන් වුණාම ශේෂ්ත්‍රයේ ගොඩ ගසා තබනවා. මේ නිසා උෂ්ණත්වය වැඩි වෙනවා. මෙම උෂ්ණත්වය වැඩිවීමට අපි කියනවා ශේෂ්ත්‍ර තාපය ඇති වෙනවා කියලා. මෙම ශේෂ්ත්‍ර තාපය නිසා එළවලු, පළතුරු හා අලබෝග රෝගකාරක ශුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණවලට පහසුවෙන්ම ලක් වී පසු අස්වනු හානි සිදුවෙන්න පුළුවන්. දුවේ පුතේ, අස්වනු නිසි ලෙස පිරිසිදු නොකලත් පසු අස්වනු හානි ඇතිවන්නට පුළුවන්. උදාහරණයක් ලෙස කැරට් වගේ භෝගයක් ඕනවට වඩා සේදුවොත් හෝ පිරිසිදු කළොත් මතුපිට පොත්ත ඉවත් වී පහසුවෙන් දිලීර බැක්ටීරියා ආසාදනවලට ලක් වී නරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අස්වැන්න තබාගත හැකි කාලය අඩු වෙනවා. එසේම පැපොල්වල ඇති කිරිද හොඳින් ඉවත් කළ යුතු වෙනවා. එසේම පසු අස්වනු හානි සිදුවිය හැකි තවත් අවස්ථාවක් තමයි අස්වනු තේරීම හා ශ්‍රේණිගත කිරීමේ පියවර. මෙහිදී තැලුණු හා විවිධ පලිබෝධහානි සහිත අස්වනු හොඳ අස්වනු සමග ඇසිරීමෙන් සිදුවන හානි වළක්වා ගැනීමට පුළුවන්. එසේම විවිධ ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුතු ඵල තෝරා ශ්‍රේණිගත කිරීමද සිදු කරනවා. මෙම අස්වනු තේරීම හා ශ්‍රේණිගත කිරීම නිවැරදිව නොකළොත් පසු අස්වනු හානි සිදුවන්නට පුළුවන්. අස්වනු තේරීම හා ශ්‍රේණිගත කිරීමෙන් පසු වෙනත් තැනකට ගෙන යනවා නම් අස්වනු ඇසිරීම සිදු කරන්න ඕනි. මෙහිදී ලී පෙට්ටි, ප්ලාස්ටික් පෙට්ටි වැනි ඇසුරුම් භාවිතා කරන්න පුළුවන්. මෙම ඇසුරුම්වල ඕනවට වඩා ඇසිරීම නොකළ යුතුයි. පොලිසැක්කුර භාවිතා කරනවා නම් අස්වැන්න තැලී පොඩි වී විනාශ නොවනසේ අසුරන්න ඕනි. නැත්නම් අපි කතා කරන පසු අස්වනු හානි තවත් වැඩි වෙන්න පුළුවන්. තවත් දෙයක් දරුවනේ, අස්වනු ප්‍රවාහනයේදී උචිත නොවූ වාහනයකින් අස්වනු ප්‍රවාහනය කළොත් පසු අස්වනු හානි සිදුවේදී පසු අස්වනු හානි සිදුවිය හැකි. උදාහරණයක් විදිහට දැඩි අවුරෞෂ වහලයක් නොමැති විවෘත ලොරියකින් එළවලු පළතුරු ප්‍රවාහනය කිරීම සුදුසු වන්නේ නැහැ. එසේම ප්‍රමාණයේ ඉක්මවා වාහනයට අස්වනු පැටවීම, දුෂ්කර මාර්ග ඔස්සේ අපරික්ෂාකාරී ලෙස අස්වනු ප්‍රවාහනය කිරීම, අස්වනු මත වාඩි වී යෑම පසුවස්සුණු හානිය ඇති කරනවා. එයට මූලික හේතුව වන්නේ අස්වනු තැලීම. ඒ වගේම දුවේ පුතේ අස්වනු හරියාකාරව ගබඩා නොකිරීම. අස්වනු හරියාකාරව ගබඩා නොකිරීමෙන්ද පසුවස්සුණු හානි සිදුවිය හැකි. අස්වනු ගබඩා කිරීමේදී වැඩි උෂ්ණත්ව තත්ත්වයටතේ ගබඩා කිරීම, කෘමි පලිබෝධකයින්ගෙන් ආරක්ෂාකාරී නොවන තැන්වල ගබඩා කිරීම, භෝග වර්ග කිහිපයක් එකට ගබඩා කිරීම ආදී දේවල් නිසා පසුවස්සුණු හානි සිදුවෙනවා. එමගින් ප්‍රයෝජනයට ගත හැකි ආහාර ප්‍රමාණය අඩු වී ආහාර සුරක්ෂිතතාවයද නැති වෙනවා. ඔබ දැක ඇති දරුවනේ, එළවලු පළතුරු අලවියට තබා ඇති විට වෙළඳ පොළේදීත් අස්වැන්නට හානි සිදුවීම නිසා අපතේ දමන්නට සිදුවෙනවා. උදාහරණයක් විදිහට පොලක් අපි සලකමුකෝ. එහිදී එළවලු හා පළතුරු විවෘතව තබා අලෙවි කිරීමේදී සතුන්ගේ හානි, දූවිලි, වාහන දුම් සහ ඇතැම් විට අපිටම පෑගිලා අස්වනු හානි වෙන්න පුළුවන්. හොඳම උදාහරණේ තමයි දරුවනේ තක්කාලි. පොලේ ගොඩ ගහලා තියෙනකොට සෙනඟ වැඩි දවසක අයිනේ තිබෙන තක්කාලි අපිට පෑගෙන්න පුළුවන් නේද? මේ අවස්ථාවේදීත් පසු අස්වනු හානි සිදුවෙනවා. එසේම තමයි සමහර විට අඹ වගේ පළතුරක් මිලදී ගන්නකොට ටිකක් ඇඟිල්ලෙන් තද කරලා බලනවා. මේ නිසා පළතුරු ඉක්මනට පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා අස්වැන්න ගමන් කිරීමේදී විවිධ නොසිලකිලිමත් වන කරුණු නිසා පසුවස්සුණු හානි සිදුවන අවස්ථා දක්නට ලැබෙනවා. මීළඟට අපි සාකච්ඡා කරමු පසුවස්සුණු හානි අවම කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කතා කරමු පෙර අස්වනු සාධක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. මෙහිදී ගොඩක්ම වැදගත් වෙනවා ප්‍රදේශයට ගැලපෙන පරිදි සුදුසු භෝග වර්ගය තෝරා ගැනීම. උදාහරණයක් ලෙස විලාඩ්, කර්තකොළඹන් වැනි අඹ ප්‍රභේද වියලි කලාපයට සුදුසු වෙනවා. තවද අප තෝරා ගන්නා භෝග ප්‍රභේදය අපේ අරමුණු වලට ගැලපෙන්න ඕනි. එසේම භෝග වගාවට සුදුසු භූමියක් තෝරා ගැනීමත්, පලිබෝධ වලින් තොර ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. පෙර අස්වනු සාධක අතුරින් භෝගවලට දේශගුණික සාධකවල අහිතකර බලපෑම ඉවත් කිරීම මගින් පසුවස්වනු හානි අවම කළ හැකි. මෙහිදී දරුවනේ, වර්ෂාව වැඩි කාලයකදී නම් භෝගවලට ආවරණයේදීමත්, වර්ෂාව නොමැති කාලවලදී භෝගවලට අවශ්‍ය පරිදි ජලය සම්පාදනය කිරීමෙනුත් පසුවස්සුණු හානි අඩු කරගන්න පුළුවන්. භෝග ආවරණය කිරීම වෙනුවට හැකියාවක් තිබෙනවා නම් පොලිතින් ගෘහ යොදා ගැනීම සුදුසු වෙනවා. සුළඟ මගින්ද භෝගවලට සිදුවන හානි අවම කිරීමට සුළං බාධක යෙදීම හෝ භෝග ආවරණය කළ ගෘහ තුළ වගා කිරීම සුදුසු වෙනවා. පරිසර උෂ්ණත්වයේද භෝගවල අස්වැන්න හා පසුවස්සුණු හානි සඳහා බලපාන බව ඔබ දැන් දන්නවා ඇති. ඉතින් භෝග වගා කිරීමේදී ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සලකා බලා උෂ්ණත්ව රටාවට ගැලපෙන භෝග වගා කිරීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට වියලි කලාපයේ අර්තාපල් වගාවට සුදුසු වන්නේ මහකන්නය. එයට හේතුව තමයි මහකන්නයේ පවතින කාල සීමාවේ රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩුවීම. මෙම රාත්‍රී උෂ්ණත්වය අලාස්වැන්නේ බර වැඩිවීම කෙරෙහි බලපානවා. ඒ වගේම තමයි දරුවනේ, වැඩි පරිසර උෂ්ණත්වය පාලනය කිරීමට වගා ආවරණයේදීම, දැල් ගෘහ තුල භෝග වගාව සිදු කිරීම, ජලය යොදා සිසිල් කිරීම වැනි ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. භෝග වගාවේදී පරිසර ආදතාව මගින් සිදුවන අහිතකර බලපෑම් ඉවත් කිරීමට ආර්ද්‍රතාව අඩු වූ විට ජලයේ යෙදීමත් ආර්ද්‍රතාව වැඩි පරිසර තත්ත්වවලදී පාලිත තත්ත්ව යටතේ භෝග වගා කිරීමත් සිදු කරන්න පුළුවන්. එසේම ආලෝක තත්ත්ව අඩු කිරීමට භෝග හෝ මල් හෝ වගා කිරීමේදී සෙවන දැල් භාවිතා කරන්න පුළුවන්. ආලෝකයේ වැඩිපුර අවශ්‍ය පළතුරු භෝගයකට නම් අනවශ්‍ය අතු කප්පාදුව මගින් ආලෝකය ලබා දිය හැකි. දරුවනේ, මේ වගේ ක්‍රම මගින් දේශගුණික සාධකවල බලපෑමෙන් සිදුවන පසුවස්සනු හානිය අඩු කරගන්න පුළුවන්. තවත් කාරණයක් තමයි දුවේ පුතේ භෝගයකට අවශ්‍ය ප්‍රමාණයට ජලයේ යෙදීමෙන් පසුවස්සනු හානිය වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කංකුම් සලාද වැනි භෝගවලටද හොඳ ජල සැපයීමක් තිබිය යුතුයි. නැත්නම් මේවා ඉක්මනින් මැලවි වියලී යනවා. එවිට භෝගයේ වෙළඳ පොළාගය අඩු වෙනවා. එසේම ශීත ප්‍රදේශවල උදෑසන කාලයේ දක්නට ලැබෙන මල් තුහින හා පිණි ඉවත් කිරීමට භෝගයේ සම්පූර්ණයෙන්ම තෙමින පරිදි විසිරුම් ජල සම්පාදන පද්ධතියක් පිහිටුවීම උචිත වෙනවා. භෝගයකට පොහොර යෙදීමේදී එයට අවශ්‍ය පරිදි පොහොර යෙදීමත් වැදගත් වෙනවා. භෝගයකට පලිබෝධ මගින් සිදුවන හානි අවම කිරීමට නම් වගාව පිරිසිදුව තබා ගැනීම, පලිබෝධවලට ඔරොත්තු දෙන භෝග ප්‍රභේද වගා කිරීම, ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රම යෙදීම ආදී ක්‍රියාවන් අනුගමනය කළ හැකි. තවත් දෙයක් තමයි දරුවනේ, භෝගයක් සිට වූ පසු භෝගයේ පුහුණු කිරීම, අනවශ්‍ය කොටස් කප්පාදුව, පළ තුනී කිරීම, පළ ආවරණය කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් පසුවස්සනු හානිය අවම කරන්න පුළුවන්. මම අද ඔබට පුංචි පැවරුමක් දෙනවා. ඔබගේ 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 4 වන පාඩම කියවලා පළ තුනී කිරීම කියන්නේ කුමක්ද කියලා සොයාගෙන එහි අරමුණු කොළයක ලියන්න. දැන් අපි මේ වෙනතෙක් සාකච්ඡා කළා පසුවස්සනු හානි අවම කිරීමට පෙරස්සනු සාධක පාලනය කරන්නේ කොහොමද කියලා. මීළඟට අපි සාකච්ඡා කරමු දුවේ පුතේ පසුවස්සනු හානි අවම කිරීමට පසු අස්සනු සාධක පාලනය කරන්නේ කොහොමද කියලා. පසුවස්සනු සාධක කළමනාකරණය කිරීම මගින් පසුවස්සනු හානිය වැළැක්වීම සඳහා පියවර ගැනීමට අපි කියනවා පසුවස්සනු තාක්ෂණය කියලා. හොඳයි දරුවනේ, අපි සාකච්ඡා කරමු අස්සනු නෙලීමේදී යෙදිය හැකි පසුවස්සනු තාක්ෂණික ක්‍රම පිළිබඳව. මේ යටතේ ප්‍රශස්ත පරිණත අවස්ථාවේ අස්සුන් නෙලීම සිදු කරන්න ඕනි. පරිණත අවස්ථාවට පෙර අස්සුණු නෙලීම අස්වැන්නේ බර, වර්ණය, රසය, සුවඳ අඩුවීමට හේතු වෙනවා. උදාහරණයක් විදිහට ප්‍රශස්ත මේරීමේ මට්ටමට පෙර අස්සුණු නෙළුව විට අඹවල පැණි රස ගතියට වඩා ඇඹුල් රසය වැඩි. මේ නිසා තමයි අඹ පැහුනම කඩන්න ඕනි කියන්නේ. එවිට ඉදුණු විට පැණි රසක් දැනෙනවා. පරිණත අවස්ථාවට පසුව අස්සනු නෙලීමත් සුදුසු නෑ. උදාහරණයක් විදිහට බණ්ඩක්කා නෙලීම ප්‍රශස්ත පරිණත අවධියට පසු සිදු කළොත් තන්තුමය ගතියක් ඇති වෙනවා. මෙය වෙළඳ පොළ ඉල්ලුම අඩුවීමට හේතුවක් වෙනවා. පසුවස්සනු හානි අවම කිරීමට අස්සනු නෙලීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. දුවේ පුතේ, ඒවා තමයි අස්සනු නෙලීමට සුදුසු වේලාවක් තෝරා ගැනීම, අස්සනු නෙලීමට සුදුසු උපකරණයක් භාවිතා කිරීම, නෙලාගත් අස්වනු පොලිතීනයක් හෝ එලා රැස් කිරීම, අස්වනු සෙවන සහිත සිසිල් ස්ථානයක තැන්පත් කිරීම, අඹ පැපොල් වැනි කිරි සහිත පළතුරු නෙලාගත් පසු සිසිල් ජලයෙන් සෝදා පවනේ වියලා ගැනීම හා අස්වනු එකිනෙක මත ගොඩ ගැසීම සිදු නොකිරීම. මීළඟට අපි සාකච්ඡා කරමු දරුවනේ, අස්වනු පිරිසිදු කිරීමේදී පසුවස්සනු හානි අවම වන පරිදි කටයුතු කරන්නේ කොහොමද කියලා. අඹවැනි කිරි සහිත පළතුරු පිරිසිදු ජලයෙන් සෝදා පවනේ වියලීමට තැබිය යුතුය. නමුත් අන්නාසිවල අපද්‍රව්‍ය සහ අලබෝගවල පස් බුරුසුවකින් ඉවත් කළ යුතුය. මෙසේ බුරුසුව භාවිතයේදී අර්ථාපල් මඤ්ඤොක්ක වැනි භෝගවල පොත්ත තුවාල නොවනසේ ඉවත් කළ යුතුය. අස්සුණු තේරීමේදී හා ශ්‍රේණිගත කිරීමේදී ඒවා බර, හැඩය, දිග සහ වර්ණය ආදී කරුණු සලකා බලා අස්වනු වෙන් කළ යුතුය. එවිට පසුවස්වනු හානි අඩු කරනවා මෙන්ම අස්වනු සඳහා හොඳ මිලක්ද ලබාගත හැකි. අස්වනු ඇසිරීමේදීද ඒවාට හානි නොවන පරිදි ඇසුරුම් තුළ ඇසිරිය යුතුය. ගබඩා කිරීමේදී අස්වනු වලට සිදුවන හානිය අවම කිරීම සඳහා ගබඩාව තුළ නියමිත උෂ්ණත්වය, වාතනය හා ආද්‍රතාව පවත්වා ගත යුතුය. එසේම ගබඩාව පිරිසිදුව තබා ගැනීම, කෘමි සතුන්ගෙන් තොරව ගබඩාව පවත්වාගෙන යාම, භෝග අස්වනු වෙන්වෙන්ව පවත්වාගෙන යාම සිදු කළ යුතුය. අස්වනු ප්‍රවාහනයේදී සිදුවන පසුවස්වනු හානිය වළක්වා ගන්නා ආකාරය පිළිබඳව මීළඟට අපි සාකච්ඡා කරමු. මෙහිදී ප්‍රවාහන මාධ්‍ය හා ඇසුරුම් ද්‍රව්‍ය පිරිසිදු විය යුතුයි. ඒ කියන්නේ දරුවනේ ප්‍රවාහනයට භාවිතා කරන වාහනය සහ ඇසුරුම් ද්‍රව්‍ය පිරිසිදු වේවා විය යුතුයි. එසේම වෙනත් ද්‍රව්‍ය එළවලු හා පළතුරු සමග ප්‍රවාහනය නොකළ යුතු අතර ප්‍රමාණයට වඩා අස්වනු පැටවීමද නොකළ යුතුයි. අස්වනු ප්‍රවාහනය කරන වාහනය තුල මනවින් වාතාශ්‍රය තිබීම වැදගත් වෙනවා. වාහනය තුල ශීතකරණ පහසුකම් තිබෙනවා නම් ඒවා නිවැරදිව ක්‍රියාත්මක කරනවාදයි පරීක්ෂා කරන්න ඕනි. මීළඟට අපි කතා කරමු අවසාන පියවර ලෙස අස්වනු අලවියේදී පසු අස්වනු හානි අවම කරගන්නා ආකාරය පිළිබඳව. අස්වනු අලවියේදී අස්වනු වැඩි ප්‍රමාණයක් එකට ගොඩගසා තැබීමෙන් වැළකින්න ඕනි. එසේ වුවහොත් පහළ ස්තර තැලීමට ලක්වෙන නිසා. එසේම අස්වනු හිරුවෙලිය, වර්ෂාව, දූවිලි හෝ දුම් සමග ගැටීම වැළැක්වීම වැදගත් වන අතර එළවලු පළතුරු අඩු උෂ්ණත්වයක තබා අලවි කළ යුතුය. මෙවැනි දේ අනුගමනය කිරීමෙන් අලවියේදී සිදුවන පසුවස්වනු හානි අවම කරගන්න පුළුවන්. දුවේ පුතේ, මෙන්න මේ විදියට අපි පෙර අස්වනු හා පසුවස්වනු සාධක මනා ලෙස කළමනාකරණය කිරීමෙන් පසුවස්වනු හානි අවම කරගන්නවා. මා හිතනවා ඔබට කෘෂිභෝගවල පසුවස්වනු හානි සිදුවන ආකාර හා ඒවා වළක්වා ගත හැකි ආකාර පිළිබඳව හොඳින් පැහැදිලි වන්නට ඇති කියලා. ඉතින් දුවේ පුතේ, නිරෝගීමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට මා ඔබෙන් සමු ගන්නවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ඔබට කියලා දුන්නේ බලකැටුව සුගතශ්‍රී ද්විතීක විද්‍යාලයේ KK සමරකෝන් ගුරුමෑණියන්.